තෙරුවන් සරණයි. අපේ අවසරයි රතන සර ස්වාමීන් වහන්සේට යම් කිසි දෙයක් එකතු කරන්න තියෙනවද අපේ හඳුනන්නේ? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි හැම දිනාටම. අපගේ කල්යාණ මිත්‍රෝත්තම ඒ වගේම ආචාර්ය පාදෝත්තම අවසරයි අරවි අනෝමදස්සි යතිවර යන වහන්සේට නමස්කාර කරනවා. ඒ වගේම වැඩ සිටින ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ඇත්තටම මේ වෙලාවේ මේ මතුවෙච්ච කරුණ එක්ක යම් අදහසක් ඉදිරිපත් කරන්න අදහස් කරන්නේ. ඇත්තටම මේ අපේ ඥානවින්ද ස්වාමීන් වහන්සේ වටිනා අදහස් ටිකක් මතු කළා. ඒකම මේ ඇත්තටම අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නකොට විශේෂයෙන්ම අපි නැවත නැවත ඒ ගැන හොඳට කල්පනා කරන්නට ඕන කියලා හිතෙනවා. ඒ කියන්නේ අපි අර එක දිගටම කරගෙන යන්නේ නැතුව අපි කරන වැඩි හරිද, අපි නිවැරදි ආකාරයෙන්ද ඉගෙන ගන්නේ කියන එක විමර්ශනයක් නැවත නැවත සිදු කරමින් සූත්‍ර දේශනා ආදිය අධ්‍යයනය කරමින් කල්යාණ මිත්‍රයන් වහන්සේගෙන් නැවත නැවත අහමින් ඒ වැඩපිළිවෙල කරගෙන යන්නේ එක හොඳයි කියලා හිතනවා. එහෙම නැත්නම් එක දිගටම අපි ඉගෙනගෙන නැත්නම් අපි වටහාගෙන ඉන්න ස්වરૂපයෙන්ම යන්නේ නැතුව වරින් වර පිරිසුදු කරගන්න එක වටිනවා කියලා හිතුණා. ඒ වගේම ඇත්තටම මේ ධර්මය බුදුජානන් වහන්සේගේ ධර්මයේ කියන එක ඊතර වෙන ධර්මයක් නේ, ඊතර වීමක් නේ. අද උදෙත් මතු වුණා, මීට කලිනුත් ලොකු ස්වාමීන් වහන්සේ සාකච්ඡාවලදී කියුණා මේ අක්කේය සංඤිනෝ සත්තා කියලා. එතකොට ධර්මය කියන එකේ අර්ථය වැටහීමක්, දැනුමක්, කෙනෙක්ගේ ඥානයක්, يعني කෙනෙක්ගේ දැනුමක් හැටියට වෙන්න පුළුවන් එකක් නෙවෙයි කියන එක. ඉතින් එතකොට අපි ඒ ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්නට ඕන. එහෙම නැතුනොත් අර උදෙත් ලොකු ස්වාමීන් වහන්සේ අර උපමාවක් පෙන්නවා, අර හංසකෙක් පොඩ්ඩක් වෙනස් වුණොත් ඒක දුරට යනකොට කොච්චර වෙනස් වෙනවද කියන කාරණේ. ඉතින් ඒකම මේ ඇත්තටම අපි මේ ධර්මයේ ඉගෙන ගන්නා වූ ඉගෙන ගත යුතු කෝණය හදා ගැනීම ඉතාමත්ම වටිනවා. ඒ ධර්ම ඉගෙන ගන්නට සුදුසු කෝණය තමයි අර විචක්ෂණය කිරීම සහ ජීවිතයේ යෙදෙන කාරණා එක්ක සත්‍යවාදී බව. ඒ මූලික කාරණා එක්ක අපි වඩ වඩාත් නිරන්තරයෙන්ම යෙදෙන්නට ඕන. අර දැන් මතු වුණානේ අර කිරි දොවන්නට කිරි අවශ්‍යතාවයේ තියෙන ඒ වටිනාකම දන්න, ඒ ගැන අදහසක් තියෙන කෙනෙක් නේකට යොමු වෙන්නේ. ඒ වගේ මේ ධර්ම ඉගෙන ගන්නට යොමු වුණේම අපිට ඕන තරම් උදාහරණ ලොකු සායනාසික තිබුණානේ මේ කලින් දේශනා සාකච්ඡාවල. මේ සත්‍යවාදී පිරිසකට නැත්තම් සත්‍ය ගවේෂී පිරිසකට නැත්තම් ලෝකේ අසරණ වෙච්ච එහෙම පිරිසකට හිතලා අසරණ වෙච්ච පිරිසකටයි ධර්මයේ කියන කාරණය හේතුනේ. ඉතින් ඒ හින්දා ඒ ගැන අපි නිතරම අවධානය යොමු කරන එක වටිනවා. අර ඒ වගේම මේ මොකද්ද දැන් අපිට අර තියෙනවානේ සාමාන්‍යයෙන් අර තියෙන ස්වභාවය තමයි අපි මේ ලෝකේ ඉන්න කෝණයක, අපි ජීවත් වෙන ලෝකේ කෝණයක අපිට මේ වස්තුත්වයක් නිතරම කියන්නේ දෙයක් තියෙනවා කියන ස්වභාවය. මේක ආධ්‍යාත්මික දෙයක් නැත්නම් මේක බාහිර දෙයක්, මේක සතර මහා භූත නැත්නම් මේක භූත කියලා පටවි මේ වගේ මේ ස්වභාව කියන්නේ දෙයක් තියෙන ස්වභාවයක් තියෙනවා. කියන්නේ දෙයක් තියෙන එක. එතකොට ඒ දෙයක් තියෙන අදහස අපිට ඒ අදහසෙන් ඉවත් වෙන්නට පුළුවන් වෙන්නේ අර වගේ හිතීමක් දිනු වෙන තැනදී තමයි මේ වස්තුත්වයක් ආරෝපණය වෙන එක ඉවත් වෙන්නේ. කියන්නේ ඉවත් වෙනවා කියලා බලෙන් කරගන්නේ නැහැ. ඒ අර හිතීමේ කියන හිතීම වර්ධනය වෙනකොට ඒ හිතීම වර්ධනය වීමත් එක්ක තමයි ඒ විචක්ෂණයත් එක්ක තමයි අර බුදුරජාණන් වහන්සේගේ ධර්ම කාරණා අපි ඉගෙන ගන්නට ඕනේ. අද අර අවසාන වශයෙන් සයින්වත් සාකච්ඡාවක් තිබුණානේ අර එහෙව්භාවය, කේවිලිත්වය සාදී කියලා. අන්න ඒකෙදී ගොඩක් කියනවා ඒ කාරණය. දැන් අර අපි දැන් මූලික වශයෙන් අපි සැප කියලා කතා කරන්න වෙන්නේ මේ ලෝකෙ මට්ටමින් කතා කරන්න වෙන්නේ දුකක් එක්කනේ. සැප කියන එක කතා කරන්න වෙන්නේ දුකක් එක්ක. එතකොට ලෝකෙට මේ සැප කියන එක එහෙව් භාවයෙන් නැත්නම් කේවලිත්වයෙන් ලෝකයේ තුල ලෝකයට කියන්න වෙනවනේ. තප කියන එක කේවලිත්වය නැත්නම් එහෙව් භාවයෙන් කියන්නට වෙනවා ලෝකෙට. එහෙම නැත්නම් ඒක කිය එහෙව් භාවයකට යොමු කරන්න බැහැනේ ඒක. හැබැයි ලෝකෙ මට්ටමින් තප කියන එක කතා කරන්න වෙන්නේ මූලිකව දුකක් කියන එකත් එක්ක. හැබැයි තප කියන එක කේවලිත්වයට යොමු කරන්න ඕන නිසා එහෙව් භාවයට යොමු කරන්න ඕන නිසා මේක කියන්න වෙනවා. කියන්න ක්‍රමයක් තියෙන්න ඕනනේ. එහෙම නැත්නම් කියන්න බෑනේ. එතකොට සැප කියන එකේ කේවලිත්වය එහෙව් භාවය කියන එකට යොමු කරන්න සැප කියන කතාව ගත්තට අර්ථාන්විතව ගන්නකොට, කියන අර්ථාන්විතව කතා කිරීමේදී සැප කියන එක දුකක් එක්ක නෙමෙයි කතා වෙන්නේ. සැප කියන එක කේවලිත්වයක් එක්ක. එතකොට කේවලිත්වයක් කිව්වහම එහෙව් භාවයක් කිව්වහම ඒක කතා කරන්න පුළුවන් එකක් නෙවෙයිනේ. එතකොට අර මේක ලෝකෙට කියලා දෙන්නයි ලෝකෙට කියලා දීමට ගන්නවා. ලෝකෙට කියලා දීමට ගත්ත දේ අපි දැනුමක් හැටියට අර අපේ කෝණීය ස්වභාවයේ හින්දා දැනුමක් හැටියට අපි ගන්නවා කියන එක නෙවෙයි. ඒ ගැන මා හිතන්නේ ඒ සාකච්ඡාවලදී වැඩිදුරටත් ලොකු සායනාසේ ඒ සාකච්ඡාවලින් තේරුම් ගන්න පුළුවන් වෙයි. ලෝකෙට කියලා දෙන්න ගන්නේ ගන්න දේ අපි අර්ථයක් හැටියට දැනුමක් හැටියට අපි ගන්නෙ නෑ. ගන්න එක වැරදි. ඒ කියන්නේ එතකොට ඒක අර කේවලිත්වයෙන් කියන්න ඕන එක ගන්න නැතුව කියන්න බෑනේ. හැබැයි ලෝකයේ යෙදিলা තියෙන සැප කියන එක දුකක් එක්ක. හැබැයි ඒක කේවලිත්වයට යොමු කරන්න සැප කියන එක කියන්න වෙනවා. හැබැයි කියන්නේ කේවලිත්වයට යොමු කරන්න. අර්ථාන්විත වීමේදී අය සැපක් කියන එකක් කතාවක් යෙදෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ අර කෝණය ඒ අපි ඉගෙන ගන්නට ඕන කෝණය. මට මතකයි ස්වාමීන් වහන්සේගේ සාකච්ඡා මා හිතන්නේ මේ මෑතක සාකච්ඡාවක එහෙදිත් කියලා තිබුණා. අපි මේ මම කියන විචක්ෂණය කියන කාරණයත් එක්ක මේ අපි මේ විචක්ෂණය කරන්නට ඕනේ නැත්නම් හොයන්නට ඕනේ මේ මොකද්ද මේ යෙදෙන සිද්ධියට නෙවෙයි. ඒ කියන්නේ යෙදෙන සිද්ධියට නෙවෙයි අපි විචක්ෂණේ නැත්නම් ફોકસ කරන්න තෝනේ. හැදෙන කෝණයට, කියන්නේ හැදෙන කෝණයට, යෙදෙන එකද නෙවෙයි. යෙදෙන සිද්ධියට අපි යොමු කරනකොට දෙයක් බවට පත් වෙලා ඒක. ඒ කියන්නේ ආධ්‍යාත්මයේ පැත්තට තමයි අපි සිහිය තීව්‍ර කරන්නේ, ફોકસ කරන්නේ. ඉතින් අන්න ඒ වගේ අර අපේ අර හිතන පැත්ත, හිතන කෝණය සකස් වෙලා ඒ කෝණයත් එක්ක හිතීමේ වැඩපිළිවෙලක් යනකොට ඒ හිතීමේ වැඩපිළිවෙල තමන්ගේ අත්දැකීමක් නොවන ආකාරයේ පෙන්වන විදිහකින් තමයි මේ ධර්මය කියන එක පෙන්වන්නේ. ඉතින් අපි අර ඒක නිතරම නැවත නැවත විමර්ශනය කරමින් තමන් කරන වැඩේ හරිද කියන එක විමර්ශනය කරමින් කල්යාණ මිත්‍යන් වහන්සේගෙන් අහමින් ඒ විදිහට පුරුදු කිරීම කරන්නට ඕන. නැත්නම් අපි ආපහු නැත්නම් අපිටම මේකේ අවාසිය වැරදි මාර්ගයකට යන්න උනොත් එහෙම. ඉතින් ඒ හින්දා මේ ඒගෙන මතක් කරන්න දෙ දුන්න. දැන් අපි අර නිතරම දැන් අර අද කතා වුණා අර දැන් මාර්ග කෘත්‍යයේදී එහෙම වෙනවා ඇති. මාර්ග කෘත්‍ය සිදු වෙනකොට මෙහෙම දෙයක්. අර එහෙම අපිට ගන්න, කියන්නේ එහෙම ගන්නවා කියන්නේ අපේ අර අපේ කෝණේ හැදිලා නැහැ. ධර්මයේ කියන්නේ මොකද්ද කියන එකට කෝණේ හැදිලා නැහැ. ඉගෙන ගන්න ස්වභාවය, ඉගෙන ගත යුතු විදිහ අපි ඉගෙන තාම හැදිලා නැහැ. ඒ කියන්නේ ඒක වැරද්දක් නෙමෙයි. ඉතින් අපි ක්‍රමක්‍රමයෙන් ඉගෙනීම කරා යනකොට අපි ඒව ගැන හැම එකක්ම බලන්න. දැන් මාර්ග කෘත්‍යයේදී වෙන එකක් තව කෙනෙකුට මනින්න බෑනේ. මාර්ග කෘත්‍යයක් යෙදෙන කෙනෙකුටවත් එයාටවත් එයාගේ මැනීම එයාට යෙදෙන්නේ නැතිකොට, ඒ කියන්නේ සොකියත් නිරෝධයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ සියලු ධර්මයන් පෙන්වන්නේ. එතකොට තමන්ගේ අත්දැකීමක් නොවන එකක්නේ. එතකොට මේ මාර්ග කෘත්‍යයකද කෘත්‍යයක ස්වභාවය ලෝකෙට කියලා දෙයි බුදුරජාණන් වහන්සේ. හැබැයි කියලා දුන්නාට අපේ එක අපිට මෙහෙම මේක මාර්ග කෘත්‍යයේදී මෙහෙම වෙන්නේ කියලා අපි ගන්නව නම් අන්න අපි ආපහු අර සද්ධාර්ථ සංසවාකාර පරිවිතක්ක දෙති නිඥානක් අන්ති කියන කෝණ වලින් අරගෙන ආපහු. ඉතින් ඒ අර මේක මේ රටාව මේ වපසරියත් එක්ක අපි හොඳට කල්පනා කරලා ඉගෙන ගන්න එකම තමයි වටින්නේ. ඉතින් ඒක ක්‍රමක්‍රමයෙන් සිද්ධ වෙන්නේ. නිතරම අර ලොකු සායනාසිතාර මතක් කළා කියන්නේ මොකද්ද කියන එක අහන්න කියන්නේ. කියන එක අහනවා එකයි, හොඳට කල්පනා කරලා බලන්න, කියන්නේ කියන එක අහන එකයි, කියන්නේ මොකද්ද කියලා අහන එකයි අතර දෙකක් තියෙනවා. කියන්නේ එක දෙවිදියා. එනිසා අපි ફોકસ වෙන්න ඕනේ කියන්නේ මොකද්ද කියන එක. අපි කියන එක අහගෙන ඉන්නවා කියන්නේ ඒක වෙනම, ඒ කියන්නේ අපේ, එතකොට අපේ ස්වභාවය එක්ක, ඒ කියන්නේ අපේ තියෙන දැනට තියෙන ස්වභාවය එක්ක අපි අහගෙන යනවා. කියන එක අහගෙන යනවා කියන්නේ. හැබැයි කියන්නේ මොකද්ද කියන එක අහන්න නම් අපේ තියෙන කෝණේ ඉවත් කරලා තමයි ඒ පැත්තට යන්න වෙන්නේ. අපේ පැත්තක් එක්ක ඉන්න බෑ. අපේ පැත්ත ඉවත් කරලා ඒ පැත්තට යනවා. කියන්නේ මොකද්ද කියන එකට යන්න නම්. අන්න ඒ හින්දා අර කියන්නේ මොකද්ද කියන එක, අර ඒ වගේම මතකයි අර හඳුනා ගැනීම කියන ඔය පංච උපාදානස්කන්ධය වගේ ඔය අනුරාධපුරේ කරපු සාහිත්‍යනස්ස සාකච්ඡාවක් තිබුණ පහුගිය මේ මෑතක. ඒකෙදී අර පැහැදිලි කරනවා දැන් අපිට තියෙනවානේ හොඳට කල්පනා කරලා බැලුවොත් හඳුනා ගැනීම කියලා කිව්වහම අපිට හඳුනා ගැනීම සහ හඳුනාගත් දෙයක් කියන දෙකක් තියෙනවනේ. කල්පනා කරලා බැලුවොත් අර සත්‍යවාදී කියන කාරණා ඉතාම වැදගත්. දැන් අපි හඳුනා ගැනීමක් කියලා කියනවා. එතකොට අපිට හඳුනා ගැනීමකුත් තියෙනවා, හඳුනාගත් දෙයක්කුත් තියෙනවා, දෙකක් තියෙනවා. හොඳට කල්පනා කරලා බැලුවොත්. හැබැයි හඳුනා ගැනීම දැන් හොයන්න තියෙන එකනේ හඳුනා ගැනීමනේ. එතකොට හඳුනා ගැනීම මොකද්ද? කොහොමද මේක වෙන්නේ කියලා එයා හිතනකොට, එයා විචක්ෂණේ කරනකොට අන්න එයා ඒ හිතන වැඩපිළිවෙල, ඒ හිතීම තුල එයාට ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. ඒ වගේම දැන් ස්වરૂපයක් කියලා අපිට ප්‍රකට වෙනවා. පෙනීමක් එක්ක ස්වરૂපයක් අපිට ප්‍රකට වෙනවා. එතකොට අපිට අපි ඉන්න ස්වභාවය තමයි අර දැන් ඉන්න ස්වභාවය අපි පිළිගන්න ඕන සත්‍යවාදීව. දැන් ඉන්න මට්ටම. අපි බලන්න ඕන අපිට ස්වરૂපයක් කියන එක වෙනම තියෙනවා, රූපයක් කියන එක වෙනම තියෙනවා කියලා එහෙම දෙකක් හැටියට දෙන්නේ, එකක් හැටියට දෙන්නේ කියලා. අපිම අවංක වෙන්න ඕන. අපිව අවංක වෙනකොට දෙකක් හැටියට නම් ස්වરૂපයක් ස්වરૂපයක් තියෙනවා, දෙකුත් වෙනම තියෙනවා. නැත්නම් රූපයක් වෙනම තියෙනවා. නැත්නම් හඳුනා ගැනීමක් කියලා එකකුත් තියෙනවා, හඳුනාගත්ත දෙයක් කියලා දෙක එකක් එකකුත් වෙනම තියෙනවා. කියලා අන්න ඒ විදිහට අපි සත්‍යවාදීව තමන්ම සත්‍යවාදීවල හිතනවා නම් එතකොට එහෙම දෙකක් තියෙනවා නම් සාමාන්‍ය ජීවිතයේ ලෝකෙ මට්ටමින් ජීවත් වෙනකොට සත්‍යවාදීව හිතනකොට ස්වરૂපයක්ත් තියෙනවා, රූපයක්ත් තියෙනවා. හඳුනා ගැනීමකුත් තියෙනවා, හඳුනාගත් දෙයක්ත් තියෙනවා. සාමාන්‍ය ජීවිතේ යෙදෙන කියන්නේ සාමාන්‍ය මට්ටමේ ලෝකෙ ජීවත් වෙනකොට. අපි එතකොට අන්න දැන් අර සිහිය කියන්නේ මේ හිතීම අවදි වෙලා ඒක දියුණු වෙලා අපි දැන් අන්න අපි හිතනවනේ දැන් කියන්නේ දැන් ලෝකෙ මට්ටමේ හිතලයි ලෝකේ මට්ටමින් හිතලා ඉන්නකොට දැන් ඔන්න ස්වરૂපයක් කියන එකකට එහෙම එකක් මතු කරනවා. කවුරු හරි කල්යාණ මිත්‍ර නැත්තම් පෙනීමක් එක්ක මෙහෙම ස්වરૂපයක් තියෙනවා කියලා මේ නැත්තම් හඳුනා ගැනීම මොකද්ද කියලා හොයන්න කියලා කල්යාණ මිත්‍රෙක් යොමු කරනවා අපිව. එහෙම යොමු කරනකොට ඔන්න දැන් අපි අර විදිහේ චින්තන ස්වභාවයකින් ඉන්නකොට අන්න දැන් ස්වરૂපයක් කියන එකක්ට මොකද්ද කියලා හොයන්නේ නේද? ස්වરૂපයක් කියන එකකට ඒක අල්ලන්න බෑ. කියන්නේ ස්වરૂපයක් කියන එකක් දැන් අපි බලන්න තම තමන්ම හිතලා ස්වરૂපයක් කියන එක අපිට අල්ලන්න පුළුවන් දෙයක්ද කියන එක. දැන් ස්වરૂපයක් කියලා අර සාකච්ඡාවේදී තිබුණා ස්වરૂපයක් කියන එකක් අපි ආය කියන්නේ කිව්වොත් ආයෙත් ආය ස්වરૂපයක්. ආය වෙනම ස්වરૂපයක්. ස්වરૂපයක් කියන එක ආය කියන්නේ ආය ස්වરૂපයකින්නේ. නැත්නම් හඳුනා ගැනීම කියලා කිව්වොත් ඒක හඳුනා ගැනීම ආයි කියන්න වෙන ආයත් හඳුනා ගැනීම. ඒ විදිහට ගියාම මේ එතකොට අපි අර ફોકસ කරන්න ඕනේ හිත තීව්‍ර හිතීම නැත්නම් සිහිය තීව්‍ර කරන්න ඕනේ අර බාහිර සිද්ධියට නෙවෙයි, හැදෙන කෝණයට තමයි අනද ස්වરૂපයක් කියන එක හඳුනා ගැනීම කියන එක. එතකොට ස්වરૂපයක් කියන එකකට සිහිය ફોકસ කරපුවම ස්වરૂපය කියන එක මොකද්ද කියලා හිතන්න හොයන්න ස්වභාවයෙන්ම අවශ්‍යතාවයක් එනවා. ඒ කියන්නේ එන්නට ඕන ස්වභාවයෙන්. ඇයි ස්වરૂපයක් කියන එකක් එකක යෙදීමක් තියෙනවනේ. ඒක නාට නැහැ කියන්න බෑ. ස්වરૂපයක් කියන එකක් නැහැ කියන්න බෑ. ස්වરૂපයක් කියන එකක යෙදීමක් තියෙනවා. ස්වરૂපයක් කියන එක යෙදීමක් තිබුණාට එයාට කියන්නත් බෑ. අහවල් එක කියලා කියන්නත් බෑ. ස්වරූපයක් කියන එක අහවල් එක කියලා කියන්නත්ද? එතකොට හැබැයි ස්වරූපයක් කියන එක යෙදිලා තියෙනවා. අන්න එතකොට එහෙනම් මොකද්ද කියලා අන්න හොයන්න හිතන්න යොමු වෙනවා. ඒ එක්කම කල්යාණ මිත්‍රයාගේ මඟ පෙන්වීම එක්ක. ඉතින් අන්න ඒ විදිහට අපි අර මේ අර ධර්මය අල්ලනකොට ඉගෙන ගන්නකොට මේ අර ඒක ඒකට අවශ්‍ය සුදුසුකම් ටික අපි නිතර නිතරම මෙනෙහි කරගන්න එක වටිනවා කියලා මතුවෙච්ච කාරණාත් එක්ක කියන්න හිතුණා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අපේ ස්වාමීන් වහන්සේ බ්‍රහ්මපින් කකාට හරි ගැටලු තියනවාද ඉදිරිපත් කරන්න? තෙරුවන් සරණයි. ඔව් කීප දෙනෙක්ම ඉන්නවා. ජමත් මහත්මයා තෙරුවන් සරණයි.
ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ඉස්සෙල්ලාර මහත්මෙක් ප්‍රශ්නයක් ඇහුව පච්චය කියන එකේ අර්ථය අපි ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. මේ දැන් අර බුදුරජාණන් වහන්සේ සමහර තැන්වල දක්වනවා මේ ඉදපච්චයතාව කියලා. ඒක සත්‍යයට දකින්න අමාරු කාරණාවක් විදිහට ස්වාමීන් වහන්සේ එතන ඒ වචන දෙක ලං කිරීමේදී අනේ ඒ සන්දර්භය තුළ ඉද පච්චයතාව කියන එක එතන ඒ වචනවල මේ භාෂාත්මක අර්ථය කොහොමද දෙවිලා තියෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් කරුණාවෙන් බොහොම පිං සාමනස තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. ඒක හැදෙන්නේ ඉදං කියන කාරණය පච්චය කියලා කියන්නේ නිසා කියන කාරණේ, තා කියලා කියන්නේ ඒක තද්දිත ප්‍රත්‍යක්. කියන අස්ත්‍යාර්ථේ ප්‍රත්‍යක් තද්දිතයක් කියලා කියනවා. එනේ ඇති බව කුළු ගන්නනවා. එයින් යුක්ත බව කුළු ගන්නනවා. තා කියන ප්‍රත්‍යය අපි හිතමු මුදිතා මොකද ප්‍රාගුණ්‍යතා කියන ප්‍රගුණ බව. ඊට පස්සේ මුදුතා මුදු බව. අර තා කියන පත්‍යෙන් ඉස්මතු කරනවා. පච්චය කියලා කියන්නේ නිසා කියන බව. පත්‍ය බව නිසා බව කියන එක. ඉදං කියන එක තමයි ඉදප් කියලා. ඉදප් පච්චයතා කියලා වචනය හැදෙන. ඉද කියලා කියන්නේ මේ. මම එතෙන්දි කියන්නේ ඉදං පච්චේතා කියන ඉදක් පච්චේතා කියලා හැදෙනවා. එතකොට ඉදක් පච්චේතා කියන වචනයත් එක්ක අපිට අදහස ගන්න වෙන මේ පත්‍ය බව කියන එක. මේ පත්‍ය බව දැන් එතෙන්දිත් අර දැන් දහම උගන්නද්දිත් මොකද්ද මෙසේ මේ ඇති කල්ලි මේ වේ කියන තැනත් එක දත්ත මාත් ඉමස්මින් සත ඉදං හෝති. අර ඉදං කියන වචනේ ඉමස්මින් අසතේ ඉදං න හෝති. ඉදං අර ඉදං කියන වචනේ තැනත් යෙදෙනවානේ. එතකොට මේ ඉදපච්චේතා කියලා කියනකොට ඉදං කියන්නේ මේ කියන එක. මේ පත්‍යෙන් යුක්ත බව කියන කාරණයයි. ඉතින් අර එතෙන්දී ඉදපච්චේතා කියන වචනය මේ එය මෙය කියන තැනට යන්නේ නැතිව මෙය කියන තැනත් එක්ක වගේ තමයි කතා කරන්නේ. මෙය කියන වචනේ මෙය පත්‍යෙන්. එය පත්‍යෙන් නෙවෙයි මෙය පත්‍යෙන් කියන තැනත් එක තමයි මේ වචනය හැදෙන්නේ වචනයක් හැටියට. මෙය ප්‍රත්‍ය කොට ඇති බව කියන අදහස තමයි වචනයක් හැටියට අපිට ගන්න පුළුවන්කම ලැබෙන්නේ. චමත් මහත්මයා අදහස අවද වාචාර්ථයේ වචනයක හැටියට ගත්තොත්
එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ. බොහොම පිං. තෙරුවන් සරණයි.
මාර බුද්ධ ජානහන්සේතර පෙන්වනෝනේ අර සම්පතීතනේ, සම්පතීත කියනෝනේ මේ ඉදප්පච්චේත මොමේ ලෝකය ආලේ ආලේ රාම ආලේ රත ආලේ කියන්නේ ඒකෙන් එන්නේ කාමෙන් සතුටු වෙච්ච ලෝකේට මේ දහම පෙන්වන්න දුෂ්කරයි කියලා පෙන්වලා දෙන කොටත් මේ ඉදප්පච්චේත කියන වචනේ පෙන්වලා දෙනවනේ නේද?
එහෙමයි සනස, එහෙමයි.
හොඳයි.
හොඳයි සනස, තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.
තිරුවන් සරණයි සුනේත්‍රා මහත්මිය.
තිරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේලා. සහසැත්‍රි සිල් දෙනාගේ මාසරයි ස්වාමීන් වහන්සේ අරමේ ඉස්සෙල්ලා අපි ප්‍රශ්නකදී භූතං කියන එකට හටගත්ත කියන වගේ අර්ථයක් තිබුණේ හටගත්ත ස්වභාවය. ඒතකොට ඒක කියන්නේම හටගත්තේ ඒක සොයන්න කියන අර්ථය කිව්වනේ. දැන් එහෙම තියෙන ඒක කියන්නේම ඒ අදගතිය නම් අදගතිය මොකද්ද කියලා සොයන්න කියලා තමයි මේ භූත කියන එකේ හටගත්ත සකස් වූ ස්වභාවය කියන එකනේ. එහෙම අදහසක් තමයි සාමිනාංශ මට තේරෙන්නේ. එතකොට ඒතර සාමිනාංශ දැන් මාස්රයි. එතකොට සාමිනාංශ දැන් ඔන්න තදගතිය කියලා අපි අර ඉස්සර එහෙම ඉඳලම දන්නේ සාමිනාංශ දැන් අර කක්කලං කරගත්න් උපාදින්නම් කියලා. ඒක දැන් අර උපාදානයෙන් හටගත් කියන එක තියෙනවා. එතකොට සාමිනාංශ දැන් ඒක ඊළඟට දැනීමනේ. දැන් සදගතියක් අපිට තේරෙන්නේ. එතකොට දැනීම සොයනකොටත් සදගතියක් කොහොමත් නැති බව එනේ අන්තිමට තේරෙන්නේ. තේරෙන්න ඕන. එතකොට සාමිනාංශ දැන් ওই පරියායවල් දෙකෙන්ම ඒ වෙන වෙනමද එහෙම ද නැත්නම් අර උපාදින්නම් කියන එකත් අර දැනීම මේ සොයනකොටම ධර්මයේ තනුව මේ දැනීම හොයනකොටම ඒ ඔක්කොම එකටමද ෂේ වෙන්නේ කියන එක සාමිනාංශ දැන් පරිහාරවල දෙකක් තමයි කොහොමද කියන එක සාමිනාංශ ටිකක් පැහැදිලි කළ දුන්නොත් ගොඩක් පිං සාමිනාංශ දෙන්නම් සරණයි නතරයි.
තෙරුවන් සරණයි. ඒ කියන්නේ පටවි විස්තර කරද්දී යම් යමක් අජත්තං ආධ්‍යාත්මිකද පච්චත්තං සමාගී කරගත්තේද කක්කලං කරගත්තං කියන්නේ සලු ගොරසු වේද උපාදින්නම් කියලා කියන්නේ ලාංකර අල්වා ගන්නා ලද්ද කියන අදහස එනවා. එතකොට දැන් මේ පරියාය ස්වභාවය වෙන ධාතු පරියායත් එක්කනේ. එතකොට අපි යන්න හොයන්න ඕන ධාතු ස්වභාවයත් එක්ක ඒක වෙනම කියන්නේ තද ගතිය කියන කාරණේට විතරක් සීමා වෙලා එතෙන්දී හොයන්න ඕන. හොඳයි අපි තද ගතිය සොයද්දී අපිට මේ දැනීමක් කියමු. කයට පහස දැනීමක් නම් එතෙන්දී කයට පහස දැනීම නම් එතන දැනීම කියන්නේ මොකද්ද කියන කාරණයත් එක්ක බුදුරජාණන් වහන්සේ අර සූත්‍ර දේශනාවලදී සංයතනිකාය තුනේ සූත්‍ර දේශනාවලදී පෙන්නනවා පඨවියෙන් පිරිසිදු දැක්කොතින් ඉතරමෝතින් ඉතර වුණා කියලා පැහැදිලි කරනවා. සංයුතනිකාය තුනේ සූත්‍රයේදී ධාතු සම්බන්ධයෙන් පැහැදිලි කරන තැන්වලදී පහව එතකොට දැනීම කියන පැතිකඩට ආයුතු වන්නේ නැහැ. පඨවියෙන් ඉතර වුණා නම් කියන්නේ පඨවිය සෙවීමේදී ඉතර වුණා නම් එතන ප්‍රමාණ පරයය වශයෙන් අම්ම මතක් කළා වගේ පරයය කීපයක් ඊට පස්සේ අර වෙන වෙනම කියන්නේ සමන්ත අර විශ්ස කරගන්න එතු ඒ කාරණේ මොකද්ද කියලා හොයන්න ඒ හෙවීමෙන් ඉතරවීම තමයි එතෙන්දි කුළු ගන්නන්නේ. අදහසවද දන්නේ නැහැ.
එහෙමයි සාමිනාංශ. දැන් එතකොට අපි මේ දැනීම හොයන එක වෙනම කියලා මේ පරියාය වෙනම කියලා සාමිනාංශ. දැන් අපි ධාතු පටවි විතරක් හොයනවා නම් දැන් අපි අර මේ අවිද්‍යාව දක්වා අපට කියාගෙන යන්න පුළුවන් නේ සාමිනාංශ. ඒකට දැන් ඒක ඒ කර්ණිකා කියාගැනීමක් විතරනේ. දැන් මේ ඔක්කොම මේ උපාදීන් නම් ඊළඟට අර සංහා ඒවා ඔක්කොම ඒ ටික අවිද්‍යාව දක්වාම එතකොට සාමිනාංශ දැන් එහෙම එහෙම නෙවෙයිනේ. දැන් මේක හොයන ක්‍රමයට කොහොමද සාමනෝස එතන පොඩ්ඩක් ඒකේන පොඩ්ඩක් මේ ඒ විදිහට පොඩ්ඩක්
මේ කියන දෙනවනේ සාමනෝස. ඔව් අපි මෙන්න මෙහෙම සදයි කියන කාරණයක් එක්ක මෙහෙම ගත්තොතින් දැන් සාමාන්‍යයෙන් අපි තුන් මේසේ කියලා කෙනෙකුට මේසේ සදයි කියලා ගන්න පුළුවන්. මේසේ සදයි කියලා කියන්නේ හරියම ප්‍රාථමික මට්ටමේ මේසේ සදයි කියලා හොයන. ඊට පස්සේ මේ ඒ කෙනෙක් හිතන්න පුළුවන් මේසේ සදයි කියලා. ඊට පස්සේ තව කෙනෙක් ඊට වඩා ටිකක් දියුණු කෙනෙක් මේ තද බවින් මේසේ කියලා යන්න පුළුවන්. කලින් ගියේ මොකද මේසේ සදයි කියලා. ඒක හරියම ප්‍රාථමිකයිනේ. ඕන කෙනෙකුට තේරෙන දෙයක් නේ. ඊට වඩා ටිකක් එහාට ගිහින තද බවින් මේසේ කියලා. එතකොට යන්නේ එයා ටිකක් දියුණුයි මේසේ පැත්තටවත් එහෙම නැත්නම් මේ යන්නේ නැහැ. කියන්නේ තද බවින් තද සබහා කියන්නේ තද බවින් යන්න පුළුවන්. ඊට පස්සේ ආ යන්න පුළුවන් තව ටිකක් දියුණු වෙලා තව ටිකක් දියුණු වෙලා එයා යන්න පුළුවන් තද බවයි මමයි කියන්නේ තද බවින් තමයි මම නියෝජනය වෙන්නේ කියලා තවදුරටත් හිතන්න පුළුවන්. තද බවෙන් මම නියෝජනය වෙනවා කියලා හිතාගෙන තද බව හොයන්න පටන් ගන්න. තද කියන තද බව නැත්නම් තද ස්වභාවය හොයන්න පටන් ගන්න. තද ස්වභාවය හොයාගෙන 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 යද්දී මම කියන ගත්ත අදහස බොඳ වෙලා යන්න පටන් ගන්නවා. දැන් තද බව දුඳ වෙද්දි තද බව දියාරු වෙද්දි දිය වෙද්දි ඒකත් එක මම කියලා ගැනීමේ අදහස දිය වෙලා යන්න පුළුවන්. ඊට පස්සේ එයා තද බව නැති වුණාට තද කියන්නේ රූපයත් එක්කනේ එයා අරූපය වගේ තැනකින් නතර වෙන්නත් පුළුවන් ඒ අදහසට ගිහිලා. ඊළඟට තද බව කියන දේ ඇත්තක්. කියන්නේ ජීවිත ඇත්තක් නේ තද ගතිය. හැබැයි ඒ ඇත්ත විමසගෙන යද්දී එයා විමසගෙන ගිහිල්ලා තද බව කිසිසේත්ම එයා හොයන ගතියත් එක්ක හිතන ගතියත් එක්ක තද ගතියත් එක්ක පිහිටා හිටින්නේ නැහැ. එයා උත්තරයකට එනවා තද බව ඇත්තක් හැබැයි විමසද්දී පිහිටන්න බෑ. එහෙම ගිහිල්ලා එයාට යන්න පුළුවන් මොකද්ද ඇත්තේය තද බව සත්‍යවාදීව තද බව ඇත්තේය විමසන විට තද ගතිය නැත්තේය කියලා. එතකොට ඇත්තේ නැත්තේ කියන එක තව විදිහකට කියනවා ඇත්තේද නැත්තේද නැත කියලා. අර නැති කිංචි වගේ තැනකින් එයාට එහෙම අතර වෙන්න පුළුවන් නිස්සතාවකට කියෝත්ින්. හැබැයි එයා තව දුරටත් එයා මේ කියන්නේ පිපාසිතව තව දුරටත් විමසනවන විමසන ගතියක් එක්ක එතනටද හුදු නිගමනයකට යන්නේ නැතුව ඔය ඇත්තේද ඒ කියන්නේ හොයන ගතියකුත් එක්ක දිගට හොයනවා. ඒක දිගට හොයන ගතියකුත් එක්ක යා සත්‍යවාදීව හොයද්දි සත්‍යවාදීව ගත්තොත් ඔව් තද බව තද ස්වභාවයක් නැහැ කියන්න බෑ සත්‍යවාදීව ඔව්. හැබැයි යා හොයන ගතියක් එක්ක හිතන ගතියක් එක්ක තද බව කියලා යාට පිළිගන්න හිතන්න බෑ. අන්න එතෙන්දී යාට කිසිසේත්ම තමන්ගේ පැත්තේ උත්තරයකට එන්න බැරි වෙලා යනවා. බැරි කමක් එනවා. ඒ කියන්නේ තද බව සත්‍යවාදීවරු හිතුවටින් ඔව් බොරු නෙවෙයි ඇත්ත. හැබැයි එයාගේ හිතන ගතියත් එක්ක තද බවේ තද ස්වභාවේ කොහේවත් පිටා හිතෙන්න බෑ. එයා හරි හිරවීමකට යනවා. ඔව් නේද? හැබැයි හිමයි කියලා යා තමන්ගේ දැනුම දාන්න හෝ දහමක් අහලා ඒ දහමින් උකහාගත්ත දැනුම දාන අර හිතන ගතිය වහගන්නේ නැහැ. ඔන්න ඔය කියන තැන් වලට යන්නේ නැහැ. සත්‍ය කියන්නේ තදයි කියලා කියන්නේ ජීවිතයක් නේ. තද ගතිය කියලා කියන තද ස්වභාවය කියන ජීවිතය ඇත්තක්නේ. ඒ ජීවිතය ඇත්ත ඇත්ත සත්‍යවාදීවකු ගත්තොත් ඔහු තදයි. හැබැයි යා විමසන ගතියත් එක්ක හිතන ගතියත් එක්ක කිසිසේත් මෙයාට තද ගතියත් එක්ක පීඩා හිතෙන්න බෑ. ඒක එයාට ඔව් කියලා උත්තරයකට එන්නත් බෑ. එයා අසරණයි. නෑ කියලා උත්තරයකට එන්නත් බෑ. එයා අසරණයිම. හැබැයි ඒ අසරණකම වහගන්න එයාගේ දැනුම භාවිත කරගන්නෙත් නෑ. අදදුම තමයි බුදුචානන් වහන්සේ දේශනා කරපු බුද්ධ වචනයක් හෝ අරගෙන ආ මෙන්න මේක තමයි තද ගතිය කියලා එහෙම දාගන්න යන්නෙත් නෑ. අන්න එහෙම තමන්ගේ පැත්තට එයා හිතන ගතියත් එක්ක තමන්ගේ පැත්තට කිසිසේත්ම හැරෙන්න බැරි වෙනකොට හැරෙන්න බෑ තමන්ගේ පැත්තට. හැබැයි එයාට තද ගතිය කියන ඇත්තත් එක්ක තවත් දුරට ඉස්සරහට යන්නත් බෑ. අන්න එතනදී තමයි අන්න අපේ ඒ ගෝචරත්වයටම අපි හොයපු හැවීම ඔස්සේම තද ගතිය හරි නැත්නම් දැනීම කියන අපි හිතුවේ තද ගතිය වෙන්න පුළුවන් නැත්නම් දැනීම වෙන්න පුළුවන් නැත්නම් කය වෙන්න පුළුවන්. අන්න ඒ පිළිබඳව තමයි අපිට නොපෙනෙන ඉම නොපෙනෙන මානය අපේ يعني අපි හොයන පදනමත් එක්ක අන්න එතනටම ආමන්ත්‍රණය කිරීමේ අවශ්‍යතාවය එන්නේ කල්යාණ මිත්‍රයාගේ අවශ්‍යතාවය. එතකොට අරේ හිතන ගතියක් එක්ක කල්යාණ මිත්‍රයාට නැත්නම් මාර්ග ප්‍රතිපදාවට යොමු වීම එකයි ප්‍රතිපදාව සාසනේ කතා කරන්නේ. මොකද අර ජීවිතයේ ඇත්තක් සත්‍යවාදී පදනමක් මත හොයන ගතියත් එක්ක යාට ඒ හොයන ගතියත් එක්ක ඔව් කියලා තමන්ගේ පැත්තට එන්නත් බෑ, නෑ කියලා තමන්ගේ පැත්තට එන්නත් බෑ. එහෙමයි කියලා දහම් දැනුම දාගන්න යන්නෙත් නෑ. හැබැයි කොතෙක් හෙව්වද මගේ පැත්තේ උත්තර එන්නේ නැති තැන හරේ හිතන ගතියත් එක්ක නිගමනවලට නොගොස් ඒ හිතන ගතියත් එක්ක අන්න එතකොට තමයි කල්යාණ මිත්‍රයාට යොමු වීම කියන ඔන්න ඔය කාරණා දෙක එකිනෙක ඒක හරියටම උපකාරීත්වයෙන්. මොකද මම හිතන ගතිය තුර තියෙනෙත් නොපිහිටන ගතිය කල්යාණ මිත්‍රයා දෙන්නේ. කල්යාණ මිත්‍රයා කියන්නේ ඇත්තටම පුජ්‍යලයානේ, කියන්නේ මාර්ගයේ ඉස්මතු කිරීමක්නේ. ඒතර මාර්ගයට යොමු වීමනේ, මාර්ගයට අනුගත වීමට දහමක්නේ. අන්න ඒ දහම හෙද්දිත් ඒ දෙකෙන්ම කියන්නේ පිටාහින මේ ලෝකය කියන කාරණේ රැඳෙන්න කාරණයක්. අන්න ඒ දෙකම එකිනෙකට පෑහීම තුළින් තමයි ඊතර වීම අර්ථයක් හැටියට ඉස්මතු වෙන්නේ. ඉතින් අර අපි හොයද්දි මූලික වශයෙන් මම අපි ඉන්න තැනින් දැන් උදේ සාමිනාතේ මතක් කරේ අපි හිතනවානේ මෙන්න මේ කියන්නේ අර හිතනවා කියන කාරණය කෙන කෙනාට ආවේනික දෙයක්. ඒක තව කෙනෙකුට මෙන්න මෙහෙමයි හිතන්න ඕන මෙහෙමයි කියලා එහෙම දෙන්න බෑ. හැබැයි දෙන බෑ කියන එකෙන් අදහස් කරේ මේ මඟ පෙන්වීම කරන්න පුළුවන්. මෙන්න මෙහෙම ඒක يعني මෙහෙම හිතුවොත් වැරදි මෙහෙම මෙන්න මේ වගේ පැත්තකින් හිතන්න බලන්න කියලා අර මඟ පෙන්වීමක් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ විදිහට. මොකද හැබැයි කෙනකෙනාගේ හිතන රටාව ඒ ආවේනිකත්වය ආවේ ඒ හිතන කෙනාගේ හිතන රටාව ඒ ආවේනික හිත චින්තන රටාව වෙනස්. ඒකයි බුදුරජාණන් වහන්සේ ගොඩාක් ධර්මපරයයන් විස්තර කරලා දුන්නේ. ඒකයි සූත්‍ර විශාල ප්‍රමාණයක් මේ අපේ පිටකවලට එකතු වෙන්න හේතුවත් ඒ කෙනාගේ මානයට අනුවයි. ඉතින් අර අපි ගොඩාක් දුරට කළ යුතු කාරණේ තමයි හරි ස්වාමීන් වහන්සේ කියනවා නම් මෙන්න මේ ඔස්සේ මෙන්න මේ විදිහට මෙහෙම කරගෙන යන්න කියලා ඒ ඔස්සේ හිතනවා. හිතද්දී අන්න ඒ එතෙන්දී එන අදහස අන්න එතකොට කල්යාණ මිත්‍රයෙක් මම මෙන්න මෙහෙමයි හිතුවේ කියලා කියනවා. අන්න එතෙන්දී මොකද්ද කරන්නේ අපි තුම අපි හොයන්නේ තදගතිය කියලා. තදගතිය හොයද්දී මෙන්න මෙහෙම මේ විදිහට හිතන්න කියලා මෙන්න මේක තමයි හිතන හරිම රටාව නිවැරදිම ක්‍රමය මේකයි කියලා අපිට එහෙම කියන්න බෑ. යම් කිසි මඟ පෙන්වීම් ටිකක් පෙන්වන්න පුළුවන්. හැබැයි වැරදි එක මේකයි මේකයි හරි එක කියලා මුලින් කියන්න බෑ. හැබැයි එයා හිතනවානේ ඒ හිතන එකත් එක්ක අන්න ඒතෙන්දී මේ එයා නිරාකෝල කිරීම කරන්න පුළුවන්. එයාට උදව් කිරීම කල්යාණ මිත්‍රයා කරනවානේ ඒ තැනින් ගියොතින් ගොඩක් හොඳයි. එහෙමත් එක පොඩි අදහසක් ගනිමු. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ විස්තර කරපු ටික පැහැදිලි වුණා. ස්වාමීන් වහන්සේ මේ ඒ වුණාට දැන් මට මේ ප්‍රශ්නේ කාලෙක ඉඳලම තිබුණා ස්වාමීන් වහන්සේ. කියන්නේ දැන් දැන් ඕන අපි ඉස්සර හිතන්න දන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. කියන්නේ හිතන්න ඕන කියලාවත් දන්නේ නැහැ නේ ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනා. ඒවා මේවා ප්‍රශ්නේ අපි දන්නේ මෙහෙම විචක්ෂණයක් හිතීමක් කරන්න ඕන කියලා. දැන් ඉස්සර ස්වාමීන් වහන්සේ දැන් ඕන කායත හිත යොමු කරන දැනටත් එහෙම වෙනවා. කායත හිත යොමු කරනකොටම කාය සදගතිය දැනෙනවා. ඒකෝට දැන් හිතන්න ඉස්සර දන්නේ නැහැ. ඔහේ බලාගෙන ඉන්නකොට අර ඒක එහෙමම නැති වෙලා ඊට පස්සේ අර කිසිම මොකක්වත් නැති ස්වභාවයක් ඔය ස්වාමීන් වහන්සේ කියපු දිගට දිගට එහෙම යන ගතියක් තිබුණා. ඒකෝට දන්නේ නැහැ මේ තැන්වල හිතන්න ඕනද හිතන්නේ මොනවද මොනවා කිසිම දෙයක් දන්නේ නැහැ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඒවා එහෙමම අත්හැරලා දැන් ඉවත් කරන්න නැහැ. ඊට පස්සේ සාංශ දැන් මේ අපි මේ පටවි කියන දැන් මේ දැනීමකුත් මෙතෙන්ට තියෙනවනේ. දැන් ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනා අනුව දැන් අර මේ දිට්ඨ සුතමුත ඒ විදිහට දැනීම අපි හොයන්න මේ පුරුදු වුණා. ඒ වගේම දැන් එකක් තියෙන ඩිස්කෂන්ස් වලදී දැන් ගොඩක් වෙ දැනීම හොයන හැටි කියලා දෙනවනේ. ඒතර ලොකු ස්වාමීන් වහන්සේගේ ඒ දේශනාවලයි සාකච්ඡා ඒ ඔක්කොමත් එක්ක දැන් දැනීම විචක්ෂණය කරන හැටි ගැන මොකක් හරි අදහස් තියෙනවා. සමහරු තවම හැබැයි අර පටවි එක දැන් ස්වාමීන් වහන්සේ දැනුත් ඔය පැහැදිලි කරනකොට ස්වාමීන් වහන්සේ කිව්වේ මම හිතන්නේ දැන් ඒ සමාන්ත ඒ සද්දගති දැනුට දැන් ඒක ගැන හිතනවා කියලානේ. දැන් ස්වාමීන් වහන්සේ මම දන්නේ අර විදිහට හිතන්න විතරයි. එහෙම හිතලා නැහැ. අර අවිද්‍යාව දක්වා පටිච්ච සමුපාද විදිහට උපාදීන් නම් ඊළඟට තණ්හා වේදන අර ඒ විදිහට මේ ඔක්කොම එන්නේ අවිද්‍යාවෙන් කියලා දැන් එහෙම ඒක වැරදිනේ ඒක හරි නැහැනේ ස්වාමීන් වහන්සේ ප්‍රායෝගික විදිහට. එතකොට සාමාන්‍යයෙන් දැන් ඔය පටවිය ඒ කියන්නේ තද ගතිය කියන කොහොමද දැන් ස්වාමිනාසේ එක්කම දැන් මේ කිව්වා ස්වාමිනාහස දැන් එක එක්කෙනාට හිතන විදිය ගැන අපිට කියලා දෙන්නත් බෑ කියලා. ස්වාමිනාසේ දැන් ඒක හරියි. ඒතර ස්වාමිනාසේ දැන් කොහොමද ඒකට මේ යොමු දැන් අර දැනීම අපි දන්නවනේ හිතන විදියක් මොකක් හරි. ඒ වගේ පටවිය කොහොමද ස්වාමිනාහස මේ හිතන්නේ. ඒතර සාමිස මට නිකන් මෙහෙම හිතුණා දැන් අර පටවිය තද ගතිය දැනෙන්නේ මට මේ. ඒකට දැන් මම පැත්තට එනවා එහෙමනම්. ඒතර දැනෙන්නේ මට. ඒ කියන්නේ මම පැත්තට ඇවිල්ලා අන්න ඒ වගේ ස්වභාවයක ඒ කියන්නේ ඇතුළට ඇවිල්ලා මම පැත්තට ඇවිල්ලා මේ මම හොයන ඔස්සේ එහෙම එක්කත් සාමිස හංස වෙන්නේ කොහොමද කියලා නිකන් අර මුල පුරා ගන්න. එහෙම එකක් තියෙනවා සාමිස හංස. දැන් අර ඉස්සර එහෙම ඉඳලා නිකම්ම ඉඳලා එහෙම මෙහෙම ඔය දැනීම නැති වෙලා එහෙම මෙහෙම ගියානේ. එහෙම නැතුව දැන් අඩු ගානේ ඒක දැනටත් එහෙම හිත කයට යොමු කරොත් ධර්ම වෙනවා. ඉතින් මං දිගින් දිගට ඒක ගෙනියන හැටි දන්නේ කිහින්ද ඒක නොකර ඉන්න සමිත මං නිකන් අහන්නේ ඒකත් කොහොමද එතන පටන් ගන්න කොහොමද ස්වාමීන් වහන්සේ අපිට එහෙම කරන්න පුළුවන් නම් මේ කියලා දුන්නත් හොඳයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අපි රතනසාර ස්වාමීන් වහන්සේත් අදහස් දක්වාවි. මං කීපයක් මතක් කරන්නම්. දැන් අපි තුමාම්ම දැන් තද ගතිය අපි වාඩි වෙලා ඉඳිද්දී හරි හිතගෙන ඉඳිද්දී හරි තද ගතියක් තේනවනේ. ඒ ඇත්තම ගත්තොත් මූලික වශයෙන් මට තද ගතිය දැනෙනවා. ඒකනේ ඇත්තම කාරණේ. වෙන කාටවත් නෙමෙයිනේ. يعني මේ පැත්තක තියෙන ෆෝන් එකටවත් මේ සිතවත් ඇඳටවත් නෙමෙයිනේ. අවංකවම ගත්තොත් මට තද ගතිය දැනෙනවනේ. එතකොට මට තද ගතිය දැනෙනවා. ඒක තමයි. ඒක තමයි අපි හොන්න දැන් අපි මේ මූලික කාරණේ. ඒක ඔස්සේ යන්න හදන්නේ. මට තද ගතිය දැනෙනවා. මට තද ගතිය දැනෙනවා. හරි. මම නිින්දේ ඉඳෙද්දි මට තද ගතිය දැනෙනවද? මට නිින්දේ ඉඳෙද්දි තද ගතිය දැනෙන්නේ නැහැ. එහෙනම් මට තද ගතිය දැනෙනවා කියලා ගත්තයේ අර ඒ පදනමට පාරක් වදිනව නේද? ඒත් එහෙම බැලුවත් නින්දේදී. හරි හොඳයි. මම ඇත්තටම නිදි නෑ. දැන් අපි තුන් දැන් මෙදා බණ ධර්මයේ කතා කර කර ඉන්නෝනේ. මගේ කයට මට තද ගතිය දැනෙනවා නම් මේ කියන්නේ ධර්මයේ අපි සාකච්ඡා කරන එකට අවධානය දෙද්දී එහෙමනම් ඒ දැනි කියෙන්න ඕන. දැන් මට තද ගතිය දැනෙනවා නะ. හැබැයි අවධානීය වෙනස් වුණාට පස්සෙත් ඒක එහෙම වෙන්නේ නැහැ නේ. දැන් අර ස්වාමීන් වහන්සේ ඉස්සර ඉඳලාම පැහැදිලි කරන අර මේ ටීවී එක බලමින් ඉදිරි බත් කරනවා, ටීවී කියන දෙයක් දිහා අවධානයෙන් ඉදිරි බත් කැවෙනවා දැනෙන්නේ නැහැ වගේ. අර ඒ උපමාවත් උදාහරණයක් එක්ක ගත්තොත් හිත උදාහරණයක් එක්ක ඒ වගේ මට තද ගතිය දැනෙනවා නම් නින්දෙදිත් එහෙනම් මගේ කයට නම් මට නම් තද ගතිය දැනෙන්නේ. එහෙම නින්දෙදිත් තද ගතිය දැනෙනවා. එහෙම නැත්නම් මට තද ගතිය දැනෙනවා නම් එහෙනම් වෙන දෙයක් බෑ. අපි ශබ්දයක් ඇහෙනවා කියන ප්‍රවදානයේ යද්දි එහෙනම් එතකොටත් මගේ කයට දැනෙනවා කිය මේ තද ගතිය දැනෙනවා කියලා අදහස් වෙනවා. අන්න ඒ විදිහට බැලුවමත් ඔය එක විදියක් එක ක්‍රමයක් එහෙම වැළුවත් මේ මගේ කය මට තද ගතිය දැනෙනවා කියලා ගත්ත අදහසට මේ මේ හිතන එක රටාවක් ඒ පදනමට යම් පහරක් වනවා නේද? ඔනේ එකක්. තව එකක් ගත්තොත් හරි. තද ගතියයි මමයි. මට නේ තද ගතිය දැනෙන්නේ. උණු පළවෙනි මූලික වාක්‍යය තමයි මට තද ගතිය දැනෙනවා. මට තද ගතිය දැනෙනවා නම් හොඳයි, මට තද ගතිය දැනෙනවා නම් තද ගතිය තුලද මම ඉන්නේ, එහෙම නැත්නම් මා තුලද තද ගතිය තියෙන්නේ. අනේ දැන් වෙනත් ක්‍රමයක්. තද ගතිය තුලද මම ඉන්නේ, මම තුලද තද ගතිය තියෙන්නේ. අපි ගත්ත වාක්‍ය හැටියට නම් මට තමයි තද ගතිය දැනෙන්නේ. එහෙනම් මමම තමයි තද ගතිය කියන්නේ. එහෙනම් තද ගතිය නැති අපිට අරමුණ මාරු වෙනවන් තද ගතියේ අපි හිතමු මේ වැගිරණ ගතියකට ගියා නැත්නම් උසුම ඒ සීතල උණුසුම් ගතියට යනකොට තද ගතිය නැති වෙනෝනේ. තද ගතිය මට තද ගතිය දැනෙනවා නම් මමයි තද ගතියයි දෙකම එකක් නම් තද ගතිය නැති වෙනකොට මමත් නැති වෙන්න ඕන. තද ගතිය නැති වෙනකොට මමත් නැති වෙන්න ඕන. එහෙම නැහැ නේද? ඉතින් මම ඉන්නවනේ. වෙන මමෙක් උපදින්න ඕනනේ දැන් තියෙන සීතල ගතියත් එක්ක එකතු වෙන. හැබැයි මට තද ගතිය මතකයිනේ හොඳටම. අන්න එහෙනම් උත්තරයකට එනවා මම. කලින් උත්තර දෙක ගන්න පුළුවන් උත්තර දෙකයිනේ. තද ගතියයි මමයි එකක්. එහෙම නැත්නම් තද ගතියයි මමයි දෙකක්. හරි, තද ගතිය නැති වෙද්දි මම නැති උනේ නැත්නම් ඊට පස්සේ උත්තරයකට එනවා තද ගතියයි මමයි එකක් නෙවෙයි දෙකක් කියලා එනවා. මම කියන්නේ උත්තරයක් කියනවා කියන්නේ මේ මේ ඇත්ත කියන කතාව නෙමෙයි හිතන විදියකුත් එක්ක. හරි. එතකොට ආපු උත්තරෙත් එක්ක තදගතියයි මමයි දෙකක් කියලා ගියාට පස්සේ අර මට තදගතිය දැනෙනවා කියලා අන්න එහෙම ආපු මේ මූලික අදහසක් තියෙනවනේ. අන්න ඒ අදහසට පහරක් වදිනව නේද? අන්න ඒකත් එක විදියකට හිතන එකක්. අර මම මුලින් කිව්වේ අර මුලින් කිව්වේ තද ගතිය ඔය දැන් කරුණු දෙකක් කිව්වා. තද ගතියයි මම මුලින්ම කිව්වේ තද ගතිය මට තද ගතිය නම් හැම තිස්සෙම තද ගතිය දැනෙන්න ඕන කියන එකත් එක්ක එතෙන්දී මට තද ගතිය දැනෙනවා කියන එකට පහරක් වදිනවා. දෙවෙනි කාරණේ තද ගතියයි මමයි එකක්ද දෙකක්ද කියලා විමසද්දී මට තද ගතිය දැනෙනවා කියලා ගත්ත බවට පහරක් වලිනවා. තුන්වෙනි කාරණය තුන්වෙනි කාරණයක් ඇරෙද්දි සිහිපත් කරන්න මට තද ගතිය දැනෙනවා. ඒක ජීවිත ඇත්තක් නේ. එතකොට ඇත්තරම මම මේ මට තද ගතිය දැනෙනවා කියන ඒ ශුද්ධ ප්‍රകൃති මම මේ වචනේ පාවිච්චි කරනම් කියන්නේ මම දෙයක් කියලා දාන යනවනේ ඒ ශුද්ධ ප්‍රകൃතිය. ඒ මූල කියන්නේ ඒ මට කියන්නේ ඒ කාරණේ විතරක් ගන්න ඒ සිද්ධි විතරක් ගත්තොතින් තදගතිය මට තදගතිය දැනෙනවා කියන කාරණේ විතරක් ගත්තොතින් ඒක ඇත්තටම මොකක් හරි දෙයක් එක හේතු කරලා නේද කියන්න වෙන්නේ. එක්කෝ ඒක ගැන හිතලනේ මට තදගතිය ගැන මට තදගතිය දැනෙනවා නම් ඒක හිතලනේ කියන්නේ. එතකොට මට තදගතිය දැනෙනවද මට තදගතිය දැනෙනවා දැනෙන එක හිතලා කියනවාද? හිතලා කියන්නේ. එතකොට අර මට තදගතිය දැනෙනවා කියලා ගත්ත ඒ මූලික අදහස දිය වෙලා යනව නේද? මට තදගතිය දැනෙනවා කාරණේ හිතලා. මොකද දැන් මොකද ප්‍රායෝගික වෙලා තියෙන්නේ? තදගතිය දැනීමද එහෙම නැත්නම් හිතනවාද? හිතනවා කියන ගතේ. අන්න එහෙනම් අර මොකක් හරි දෙයක හේතු වෙලාම නේද? ඒ හේතු වෙලා කියලා කියන තැනම මට තදගතිය දැනෙනවා කියන්නේ ඒ පදනම පදනමට පහරක් ගත්ත පදනමට පහරක් වදිනව නේද? වෙන මේක මෙහෙමමයි මෙහෙමයි වෙන මේකයි කියලා පනව ගන්න බැරි බැරි වෙන ගතියක් වගේ එනව නේද? ඔන්නෝම හොයද්දී අන්න එහෙම විමසද්දී එහෙම විමසද්දී එක දැන් ජීවිතයේ ඇත්තක් මට තද ගතිය දැනෙනවා කියන එක ඒක ජීවිතයේ ඇත්ත. ඒ ගැන දැන් ක්‍රම තුනකට විතර අපි බැලුවා. හිතන ගතියක් එක හිතනවා අවධානය වෙනස් වෙනකොටත් මට තද ගතිය දැනෙන්න ඕනේ. තද ගතිය ඊළඟට දෙවෙනි කාරණේ හැටියට ගත්ත තද ගතියයි මමයි එකක්ද තද ගතියයි මමයි දෙකක්ද එහෙම හෙව්වා ඔන්න පහර වදිනවා. තුන්වෙනි එක මට තද ගතිය දැනෙනවා කියලා ඒ ජීවිත අත්දැකීම කියන්න ගියොතින් කියන්නේ මට තද ගතිය දැනෙනවා හිතලා තමයි කියන්නේ. අර හිතලා කියනවා කියනකොටම මට තද ගතිය දැනෙනවා කියන ගත්ත අදහසට ඒ පදනමටත් පහරක් වදිනව නේද? ඔන්න ඔය විදිහට මගේ පැත්තට කියන්නේ ජීවිත ඇත්ත. නමුත් ඔය හිතන විදි තුනක් විතර කිව්වා තවත් ක්‍රම ඇති. ඒ ඔස්සේ හිතද්දී මට උත්තරයක් මේ පැත්තේ මේ පැත්තට මෙන්න මේකයි තද ගතිය කියලා නිශ්චිත උත්තරයක් ජීවිත ඇත්ත. හැබැයි නිශ්චිත උත්තරයක් කියලා උත්තරයක් එන්න විදියක් නැහැ. අන්න එතෙන්දී අන්න එහෙම හොය හොයා ඉඳිද්දී උපරිම විවිධ පැතිකඩ ඔස්සේ හොයනවා. විවිධ පැතිකඩ තවත් හිතන රටා ඇති. ඒ විවිධ පැතිකඩ ඔස්සේ මූලික වශයෙන් අපි හොයන්න යොමු වෙන්න ඕන. ඒ යොමු වීම එක තමයි අන්න එහෙම හොයලා 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 උත්තරයක් ගන්න බැරි වෙනකොට තමයි අපිට ඕමනා වෙන්නේ අන්න මේකට උත්තරයක් දන්නවා නම් ඒ දන්න උත්තරෙට යොමු වෙන්න ඕන. එතකොට ඒ කලන මිතුරා දෙන අවවාද අනුශාසනා ඔස්සේ කටයුතු කිරීම තමයි ගොඩක් වැදගත් වෙන්නේ. දැන් ඔය මතක් කරේ තද ගතියත් එක්ක. තද ගතිය කියන්නේ තද ගතියත් එක්ක හිතන්න යනකොට හිතන තද ගතිය කියන්නේ හැබැයිම ජීවිත ඇත්ත. ඒ ජීවිත ඇත්ත තමයි හොයන්නේ හිතන රට. විදි තුනක් විතර එතෙන්දි කියවුණා. අවධානය වෙනස් වෙද්දි මට තද ගතිය දැනෙනවා කියන එකට පහරක් වදිනවා. තදගතියමමයි එකක්ද දෙකක්ද කියලා විදියට එහෙම හොයද්දි ඒත් පහරක් වදිනවා අර ගත්ත පදනමට. ඊළඟට තදගතිය දැනෙනවා නම් ඒක තදගතිය දැනෙනවා කියන තැනින් ශික්ෂණයකට ගිහිල්ලා තියෙනවද නැත්නම් ඊට මෙහෙන් එක්ක තදගතිය තව මොකට හරි හේතු කරලා තදගතිය දැනෙනවා නේ තදගතිය හිතලානේ දැනෙන එක් කාරණේ දැනෙනවා කියලා හිතලානේ කියන්නේ. අර එහෙම බලනකොට අර මූලික තදගතිය දැනෙනවා තදගතිය දැනෙනවා කියන එකට පහරක් වදිනව නේද? ඒ මූල ඒ අදහස දිය වෙලා යනව නේද? හිතල ඒ ගැන හිතලා කියනකොට මොකද හිතීමනේ එතකොට ප්‍රායෝගික වෙන්නේ. අන්න ඒ වගේ පැතිකඩ කීපයකින් හිතන්න අවධානය යොමු කරගත්තොත් හොඳයි. තෙරුවන් සරණයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකත් පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. මට ස්වාමීන් වහන්සේ ඇත්තටම දැන් ඔය අර මුලින් අර ස්වාමීන් වහන්සේ අර මම කියවනේ පරියාය දෙක කියලා එකක් දැනීම ගැන හොයනවා අනිත් එක වෙනමම සද්දගතිය ගැන හොයනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඊළඟට මට හිතුණා මේ සද්ද දැන් දැනෙන දැනීම කියලා හිතුවොත් අපි දැනීම එක්ස්ට්‍රැක්ෂන් කරගෙන ගියොත් කොහොමවත් සද්දගතියට ඉඩක්ම නැහැනේ. ඒ කියන්නේ දැනීමම අර්ථයක් නැති දෙයක් වෙනකොට සද්දගතියක් ගැන කතා කළ වැඩකුත් නැහැනේ. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් සදගතිය වෙනම හොයනකොට දැන් ස්වාමීන් වහන්සේ කියපු කාරණා තුන වගේ ස්වාමීන් මම දැන් මේ මමයි සදගතියයි කියන එක ගැන මම හිතුවේ නැහැ කවදාවත් ස්වාමීන් වහන්සේ දැන් කියන තුරු. මොකද හේතුව ස්වාමීන් වහන්සේ දැන් සදගතිය නම් දැනෙනවනේ. එතකොට මම නිතරම හිතුවේ ඔය දේශනාව අහලා තියෙන විදිහට ස්වාමීන් වහන්සේ මම තේරුම් ගත්ත විදිහට දැන් අපි නිතරම අර ක්‍රියාව, ඒ කියන්නේ අර දිට්ඨ සුසුත විඤ්ඤාත අපේ ප්‍රායෝගික අර එහෙම ඒ හරහා තමයි හොයන්න ඕන අර දෙපැත්තට වැඩි ය කියලා. ඒ කියන්නේ ක්‍රියාව දැනෙනවා, හිතෙනවා, දැනගන්නවා, පේනවා, අසනවා වගේ ඒවා එතනයි හොයන්න ඕන කියලා. ඒකට තමයි ඔය දැනෙන එක අල්ලගත්තේ, දැනීම. එතකොට සාමිනස දැන් සාමිනස කිව්ව විදිහට දැන් හිතනවානේ, දැන් පතවි තදගතිය දැන් තමයි හිතන එක. ඒ කියන්නේ දැනෙනවා කියලා අන්තිමට හිතන එකක් නේ කරන්නේ. ඒ කියන්නේ සමායසංස. ඒ කියන්නේ දැන් දැන ගැනීමක්මනේ වෙන්නේ මේ සියලු දේවල් ලෝකේ ඇත්තටම ගත්තොත්. හැමදේම දැන ගැනීමක්මනේ. අර කේවලී තත්වයෙන් අපිට අර මේවා එක හිතන්න බැහැනේ. පෙනී මැසීම ඒ වගේ දැන ගැනීමක් දැන ගන්න එකනේ අපිට තේරෙන්නේ. ඒක සමහරවිට දැන් ඒ දැන ගන්න එක දැන ගැනීමක් පිට දැන් මේ ස්වාමීන් වහන්සේ තුන්වෙනියට කියපු කාරණෙත් එක්ක බලනකොට එහෙම බලනකොට දැන් දැන ගැනීම විමසන්න ඕනද? අර දැනීම විමසුවා වගේ එතකොටද අර තදගතිය කියන එක එහෙමම නිෂ්ප්‍රභා වෙලා යන්නේ ස්වාමීන් වහන්සේ? එහෙමද කියලා මට තව ප්‍රශ්නයක් හිතුන ස්වාමීන් වහන්සේ කියන පිට අහගෙන ඉන්නකොට ස්වාමීන් වහන්සන් මේකට පොඩ්ඩක් පැහැදිලි කර ස්වාමීන් වහන්සේ කියලා සම්මත.
හොඳයි. හොඳයි. තද අපි තුමු තද ගතිය යොමු කියන්නේ යොමු වුණාට දැනෙනවා කියන එක නම් තද ගතිය දැනෙනවා කියන හොයනවා නම් ඒක උට මුතපරියායෙන් තමයි මුත කියන්නේ දිට්ඨසුත මුත විඤ්ඤාත කියන්නේ තද ගතියෙන් තදයි කියලා අපි යොමු වෙන්නේ මූලික වශයෙන් තදයි කියලා ගන්න පුළුවන් අම්මෝ ඒ කියන විදිහට අම්මගේ අත්දැකීමත් එක්ක. හැබැයි එතකොට ප්‍රායෝගික වෙලා තියෙන දැනීම හොයන එක. දැනීම හොයන ප්‍රේතකොට එතකොට දැනීම කියන්නේ මොකද්දයි කියලායි හොයන්න ඕන. එතකොට ප්‍රායෝගික වෙන්නේ අන්න තදගතිය නෙමෙයි. එතකොට ප්‍රායෝගික තදගතිය දැනගන්නවා කියලානේ. එතකොට හොයන් තදගතිය නෙමෙයි දැනෙනවා කියන එකයි මොකද්ද කියලා හොයන්න ඕන.
එතන සාමිනස දැන් අර අන්තිමට කියපු කාරණා තුනේ, මට කියපු කාරණා තුනේ තුන්වෙනි කාරණේ දැන ගන්නවා කියන එකනේ. දැන් දැන හිතනවා අපි තාර කියලා හිතනවා. ඒතර ඒ දැන ගැනීමක් නේ. එතකොට එතනත් අර දැන ගැනීම හොයනකොටද පටවිය නිෂ්ප්‍රභා වෙන්නේ කොහොමද සාමිනස? එතන දැන් ඇත්තට මේ එතන ටිකක් පැහැදිලි මදි වගේ සාමිනස මට
තේරෙන්නේ. ඒ කිව්වේ අම්මා දැන් ඇත්තටම ඔය හිතන ගතියනේ කිව්වේ. ප්‍රඥාවේ භාවිතයේ නෙමෙයිනේ. දැන් අපි මෙන්න මෙහෙම අදහසක් ගමුකෝ. ඔන්න අපි හිතමු මේ අපේ ගෙදර ඉස්සරහා වඩිය අපි ගමනක් ගිහිල්ලා ඇවිල්ලා මඩ ටිකක් ගෑවිලා තියෙනවා. මඩ යම් ප්‍රමාණයක් ගෑවිලා තියෙනවා, පිරිසිදු වෙලා තියෙනවා. අපි හිතමු එතකොට අපි මඩ ගෑවිලා තියෙද්දි මම අර මඩ ටික අයින් කරන්න උත්සාහ දරනවා. මම අතින් මඩ ටික අයින් කරන්න උත්සාහ ගත්තොත් මොකද වෙන්නේ? ඒ මඩ ටික මගේ අතෙන් ජෑවිලා ඊට පස්සේ අර අතින් ඒතන විම තව දුරටත් තව එහා මෙහා ගිහින් විනාශ වෙලා යනවා එතන. මම මඩ ටික සුද්ධ කරන්න ගියොත් ඔන්න මගේ ඇඟේ ජෑවිලා තව දුරටත් තව එහා මෙහා විසිරලා විනාශ වෙලා යනවා. හොඳයි. දැන් ඇත්තටම මම කළ යුතු කාරණේ මොකද්ද? කළ යුතු කාරණේ තමයි වතුර ටිකක් ගෙනල්ලා වතුරෙන් අරක සෝදලා දානවා. එතකොට මට කරන්න ඕන දේකුත් තියෙනවා. මොකද්ද මම කරන්න ඕන දේ තමයි වතුර ගෙනල්ලා වතුරෙන් අරක සෝදනවා. ඒතර මම කරන්න ඕන මඩ ටික අයින් කරන එක නෙමෙයි වතුර ගහන එක. එතකොට වතුරේ කටයුත්ත කරනවා. වතුරේ කටයුත්ත කරනවා. හැබැයි වතුර පැත්තක තිබුණට වතුර ඇවිල්ලා මඩ ටික හොදලා දාන්නේ නැහැ. මම කරන්න ඕන වතුර ගේන්න ඕනක. ඇයි වතුර ගේන්නේ? වතුර ගෙනල්ලා වෙන පහටවත් ගහලා හරිය සෝදලා හරියන්නේ නැහැ. අර මඩ තියෙන තැනට එතනමයි කරන්න ඕන. මේ එතකොට මඩ තියෙන ටිකමයි සෝදලා දාන්න ඕන. එතකොට මගෙන් කළ යුත්ත වතුර ගහන එක වතුරෙන් තමයි සේදෙන කටයුත්ත කරන්නේ. අන්න ඒ වගේ අම්මා සාමාන්‍යයෙන් මෙන්න මේ අපි අපි හිතමු එතරවීම කරන්නේ ප්‍රඥාවෙන්නේ. අන්න ප්‍රඥාව එතරවීමේ කටයුත්ත මම කරන දෙයක් නෙවෙයි ප්‍රඥාවෙන් කරන දෙයක්. සේදීමේ කටයුත්ත මම නෙවෙයිනේ සෝදන් මඩ ටික සේදීමේ කටයුත්ත මම කරන්නේ මම නෙමෙයිනේ වතුරෙන් කරන්නේ. හැබැයි වතුරේ ඇවිල්ලා වතුරෙන් වතුර ඇවිල්ලා අරක හොදලා දාන්නේ අර මඩ ටික සුද්ධ කරලා දාන්නේ නැහැ. වතුර ටිකෙන් අදාළ විදියට වතුර ටික ගහන එක කරන්න ඕන මම. අන්නේ වගේ මමත් මම කර යුතු වන්නේ මූලික වශයෙන් අපි තද ගතිය හරි එහෙම නැත්නම් තද ගතිය දැනීම හරි එහෙම නැත්නම් ඒ තද ගතිය දැනීම හිතනවා වෙන්න පුළුවන්. අන්න ඒ පාදක වෙන කාරණේ ගෝචර කාරණය අන්න ඒ කාරණේ මොකක්දයි කියලා විමසන්න යොමු වෙනවා. ඒ විමසීමට යොමු වෙන්නේ මම තමයි මූලික වශයෙන් හිතලා තමයි මූලික වශයෙන් මම හිතන්න වෙනවනේ මානසිකාරයක් කරන්න වෙනවනේ. එතකොට දැන් ඔය සත්‍ය සම්පජඤ්ඤාදී භාවනා ක්‍රම සායනහස කියලා දීලා කරන්නේ මේ අවි මූලික වශයෙන් විතර්කයකින් යන්න වෙනවනේ. අර එහෙම කෙනාටනේ කල්යාණ මිත්‍රයෙක්ගෙන් උපකාරය ලැබෙන්නේ. ඒ කියන්නේ ඒ උපකාරීත්වයෙන්මනේ මොකද්ද මේ ප්‍රඥාව උපදින්නේ. එතකොට ප්‍රඥාව එතකොට පටවියෙන් දැනීමට එන පටිවිය පිරිසිඳ දකින්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් පිරිසිඳ දැක්කොත් ආයි දැනෙනවා කියන ගතියට ආයුතුවන්නේ නැහැ. අපි තුමු දැනෙනවා කියන එක හිතනවා කියලා. දැනෙනවා කියන එක හිතනවා කියලා. එතකොට දැනෙනවා පිරිසිඳ දැක්කනම් ආයි හිතනවා කියන තැනට එන්නේ නැහැ. එතකොට හිතනවා කියන එකත් පිරිසිඳ දකිනවා නම් දකින්න කලින් අපි මෙනෙහි කිරීමක් අර කියලා දුන්න සුතේ නිරාකුල වීමත් එක්ක කියන්නේ කල්පනාවකින් කියන්නේ වටහා ගැනීමකින් හෝ යා යුතුයි. ඉතින් අර එතෙන්දී මම මේ ඇත්තමම අර හිතන තුන්වෙනි කාරණේ හැටියට කියන්න උත්සාහ ගත්තෙත් අර දැනෙනවා කියන එක හිතනවා කියලා එනවා කියන කාරණේ කියන්න උත්සාහ ගත්ත නෙමෙයි. ඇත්තම කියන්න උත්සාහ ගත්තේ දැනෙනවා කියන එකට පදනමක් නැහැ නේද? මොකද මේ දැනෙනවා කියන එක හිතනවා කියන එකට එනවා කියන හදනවා කියන එක නෙමෙයි. නමුත් දැනෙනවා කියන එක හිතලා ගන්නවනේ මෙහාට අපි මේ පැත්තට කඩලා ඒ අපේ භාවිතයේදී එහෙම වෙනකතර දැනෙනවා කියන එකට කිසි සුජාත බවක් නැහැ නේද? අර දැනෙනවා කියන එකට කිසි හරයක් නැහැ නේද? මේ දැනෙනවා කියන එකට හිතනවා කියන එක හේතු කරගන්න නැතුව කතා කරන්න බෑ කියන්නේම දැනෙනවා කියන එක හරි බොල් නේද? එන අන්න ඒ වගේ තැනකින් හිතන්න ඕන වගේ තැනක් එක තමයි එතෙන්දි අර නිදසුන කියද්දි මේ හිතන්න ඕන එක ක්‍රමයක් ගැන කියද්දි අදහස් කරන්නට යෙදුනේ. ප්‍රායෝගික වෙන කාරණේ ගැන තමයි අපි හොයන්න ඕන. අපි තදගතිය නම් තදගතිය දැනෙනවා නම් තදගතිය නෙවෙයි එතකොට හොයන්නවා දැනෙනවා කියන්නේ මොකද්ද? හරි දැනෙනවා කිය හිතෙනවා නම් ආ හිතෙනවා කියන්නේ මොකද්ද? අන්න එතනින් හොයන්න යොමු වීම වටේවි. නැයි තිරන් තරමයි.
මයි ස්වාමීනාංශේ එක ගොඩාක් පැහැදිලි වුණා. ස්වාමීනාංශේ මට තව එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ හැමදාම හිතේ තිබ්බ එකක්. ඒක නම් සම්හස ගොඩක් මේ වැරදිම එකක් ඉන්නේ මොකටම වැරදිම ප්‍රශ්නයක්. හැබැයි ඉතින් ස්වාමීනාංශලගේ මේවා අහලාම එකයි අපි නිරවුල් කරගන්න එන්නේ සමන් අහන්න.
අනිවාර්යයෙන්ම.
මයි ස්වාමීනාංශ. ස්වාමීනාංශ තව දැන් අපි දැනෙනවා හිතෙනවා කතාව ඒ කියන්නේ ඒ පරියාය පැත්තක තියලා අපි දැන් කෙලින්ම දැන් අර උපාදානයෙන් පටවි කියලා හිතුවොත් මේ මට නිකන් හිතෙන එකක් ස්වාමීනාංශ. මේ අපි විචක්ෂණ මට්ටමින් මේ ලොකු මේ ප්‍රඥා මට්ටමින් නෙවෙයි සාමනස නිකන් අපිට කරන්න පුළුවන් විචක්ෂණ මට්ටමින් බැලුවොත් දැන් ඔන්න දැන් කයට හිත යොමු කරන කොටනේ තදගතිය දැනෙන්නේ. ඊට ඉස්සර යොමු කරේ නැත්නම් තදගතිය දැන තිබුණද නැද්ද දන්නේ නැහැ නේ සාමනස. අන්න ඒ විදිහට හිතලා ගත්තොත් යොමු කරන කොටම තදගතිය දැනෙන නිසා දැන් මම ස්වාමීනාංශේ මට නිකන් මේ හිතන එක කියන්නේ අපිට කැමැති විදිහට මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ හැට මෙහෙට හරව පරිහායවල් හදන්න බැහැ ස්වාමීනාංශේ කියලා වැරදි. ඒ වුණාට මට අර මේ මට නිකන් හිතෙනවා එහෙම පුළුවන්ද කියලා. දැන් මම මේ හිත යොමු කරනකොටම නිසා සදගතියක් දැනෙන්නේ. එතකොට දැන් ඒ හිත යොමු කිරීමම එතන බැඳීමක්ද? දන්නේ සාමිනන් සේම අන්නේ එහෙම හිතනවා ඒ පැත් එහෙම නිකන් හිතනවා සාමිනන් සරුප්පා දින්න කියන එක ඇත්තටම හම්බ වෙන්නේ මාර්ගයේදී ඒ විදිහට අවබෝධයෙන් ප්‍රශ්නා වෙන්නේ මම මේක අපි හිතන්න පුළුවන් මත මේ එහෙම අර දැනීම කියන එක නැතුව සංගත කෙලින්ම පටවි එක ඒ නිකන් අර එතන බැඳීමක් ඒ එහෙම නිකන් අර එහෙම ගන්නත් පුළුවන්ද කියලා සාමිනන් ඒක පෙරදි සිටි සාමිනන් හස
හොඳයි හිතපුවම අපි මෙහෙම ගමුකෝ. හරි, පටවියට හිත යමු නොවුන කියලා කියමු. මේ ඔය දැන් බුදුරජාණන් වහන්සේ පටවියා චිත්තං විරජ්‍යති කියලා කියනවනේ ධාතු විභංග සූත්‍රයේදී. හැබැයි බුදුරජාණන් වහන්සේ පටවියා චිත්තං විරජ්‍යති කියලා කියන්නේ ධර්මපරයායක් පෙන්වන දේ. ඒ කියන්නේ විමසන, ඒ කියන්නේ ප්‍රඥාවෙන් දැකීමත් එක්ක පටවියා චිත්තං විරජ්‍යති කියන කියන්නේ එතනදී. එහෙම නැත්තම් අපි පටවිය කෙරෙහි අවධානය යොමු නොකරොත් වෙන්නේ අම්මා අපි හිතමු පටවිය කෙරෙහි අවධානය යොමු නොවන අපි එක්ක ආපෝවත් එක හිත යොමු වෙලා ඇති. එහෙම නැත්තම් තේජෝවත් එක හිත යොමු වෙලා ඇති. එහෙම නැත්තම් වායෝවත් එක හිත යොමු වෙලා ඇති. අතනින් බේරුණාට මේ අනිත් තා තුනක් තියෙනවනේ. ඉතින් ඒවයින් බේරෙන්න බෑනේ. ඒක මොන හෝ කාරණයක් එක්ක අන්න මේ අපි ගැට ගැහිලා තියෙනවා. මේ
හරි හරි සාමිනා හන්සේ ඒක පැහැදිලි වුණා. ඒක වැරද්ද පැහැදිලි වෙනවා සාමිනා හන්සේ මට අර එහෙමත් නිකන් හිතුන නිසායි ඇහුවේ සාමිනා හන්සේ. මේ ඒ සියලු කාරණා පැහැදිලි වුණා සාමිනා හන්සේ. බොහොම පින් සාමිනා හන්සේට අවශ්‍යයි පදි නමස්කාර වේවා සාමිනා හන්සේ.
හොඳයි, කිරුවන් තරණයි. හොඳයි,
ස්වාමීන් වහන්ස මේ හොඳයි. එහෙමනම් අද දිනත් අප වෙනුවෙන් ඉතාම අනුකම්පාවෙන් අපිට මේ ධර්ම කරුණු පැහැදිලි දෙමින් අපගේ ගෞරවනීය කුරුණෑගල රත්නසාර ස්වාමීන් වහන්සේත්, තල්මල්විල ඥාන විමල ස්වාමීන් වහන්සේත්, ඒ වගේම මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමාත් ඉතාම උනන්දුවෙන් අපිට මේ ධර්ම සාකච්ඡාවට අපිට මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයලා දුන්නා. ඉතින් ඒ රැස් කරගත්ත ඉතාම වටිනා ධර්ම දානමය කුසලයක් ඒ සියලු දෙනාම රැස් කරගත්තා. ඒ වගේම අපිත් මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත සියලුම පින් ස්වාමීන් වහන්සේලාටත් මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමාටත් අත්පත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් ධර්මාබෝධයේ පිණිසම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේලාගේත් රවි මහත්මයාගේත් දයාබර දෙමව්පියන්ටත් ඒ වගේම රවි මහත්මයාගේ පරලෝ සැපත් මෑණියන් වහන්සේටත් මේ පින් අත්පත් වේවා. ඒ වගේම ගුරුවරු උපාධ්‍යයන් වහන්සේලාටත් මළගිය ඥාතීන්ටත් මේ පින් අත්පත් වේවා. ඒ සියලුම දෙනාටම ධර්ම අවබෝධයේ පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ ධර්ම සාකච්ඡාවට සහභාගී වන සියලුම දෙනාටත් මේක සාර්ථකව කරගෙන යාමට උදව් උපකාර කරපු සියලුම මහත්ම මහත්මීන්ටත්, ඒ පවුල්වල සියලුම දෙනාටත්, මළගිය ඥාතීන්ටත් මේ පින් අත්පත් වේවා. ධර්ම අවබෝධයේ පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ස්වාමින් වහන්සේටත් රවි මහත්මයාටත් ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාව අවසන් කරන්න කියලා. තිරුවන් සරණයි සියලු දෙනාටම.
තිරුවන් සරණයි. අපි ඉතින් විශේෂයෙන් පුණ්‍ය අනුමෝදන පූර්වක සිහිපත් කරනවා මේ නාලිකාව පවත්වාගෙන යන්න ආරම්භ කරපු දැනටත් උදව් කරන ඒ ගායන් මහත්මයා ඇතුළු පොතු හැරපවුලේ සියලු දෙනා, ඒ වගේම මේ රෙකෝඩ් කරන්න උදව් කරන ડોક્ટર කමල් ඇතුළුවේ පිරිස, ඒ වගේම සම්බන්ධීකරණය කරන තුලාන් මහත්මිය ඇතුළු ඒ සියලුම දෙනාටත්, ඔවුන්ගේ පවුල්වල සැමටත්, මිය ගිය ඥාතීන්ටත් අපි හැමෝම රැස් කරගත්තු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී භාවය ලැබිලා උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වෙන්න කියලා අපි පුණ්‍ය අනුමෝදනා කරමු. සායින්හන්ස ඔබවහන්සේට යොමු වෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. එතෙන්ම මේ අපි හැමෝම දෙන ඒ කියන්නේ මන්දෝත්සාහී වෙන්නේ නැතුව මේ ඔස්සේම බොහොම අවශ්‍යතාවයෙන් යුක්තව අදත් දහම අහනවා, හෙටත් දහම අහනවා, අනින්දටත් දහම අහනවා, තවදුරටත් අහනවා, ඔය විදිහට දහම අහගෙන යනවා. එහෙම අහගෙන යද්දී අපි ඉන්න මති මතාන්තර අපි ගත්ත අදහස් ඒවයි වැරදි බව පෙන්නල දෙද්දි වැටහෙද්දි අපි ඒවා ආයි කොන්දේසි විරහිතවම අයින් කරලා දානවා. ඊට පස්සේ අලුත් මානයකින් වෙනත් විදිහකට හිතන්න යමු වෙනවා. ඒ හිතද්දිත් යම් කිසි කාරණයක් වැරදෙයි නම් ඒ කාරණය පැත්තකින් තියලා අපි ආයි කොන්දේසි විරහිතව ආයි වෙන විදිහකට හිතන්න යමු වෙනවා. අන්න එහෙම කුමන විදිහකට හරි විදිහට වේවා, වැරදි විදිහට ගත් ගැනීමක් වේවා, මට මම වැදගත් වෙනා ගන්න අදහසක් වේද, ඒකට මට තදින් පහර වදිනවා. තදින් ඒ තදින් මේ කරගෙන යන විදිහම මට තදින් පහර වදිනවා නම් ඒක මම කියලා ගත්ත වැරැද්දට පහරක් වැදීමම නේද? එයම නේද ප්‍රතිපදාව බවට පත්වන්නේ. ඉතින් ඒ නිසා ඒ මම ගන්න මතවාදවලට තදින් පහර වදින්න අපිට මඟ විවර කරලා දෙන්න. අර නිදීනංව පවත්තරන් යම් පස්සේ වජ්ජ දස්සිනම් කියලා කියනවනේ. හරියට කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ මේ කියන්නේ යට තියෙන නිදාණය වටින නිදාණයක් උඩට මතු කරලා දෙන්න වගේ. හැබැයි නිග්ගයවාදීන් මේ දාවි නොනැත්තෝ මේ කියන්නේ නිග්ගය නිග්‍රහ කර කර පෙන්වලා දෙන්නේ. ඒ නිග්‍රහ කර නිග්‍රහ කරද්දී හරියට රිදෙනවා, වේදනයි දනවා. හැබැයි ඒ මමත්වයේ දැලිභාවයට මම කියලා ගැනීමේ ඝනකමට තමයි ඒ තද කුළුගඩි පහරවල් වදින්නේ. අන්න එතෙන්දී අපි මම ඒ පැත්තට ඉවසීම යොමු කරන්න වෙනවා. ඉතින් ඒ විදිහට අපිට කරුණු කාරණා කියලා දෙන අපේ ගුරු සාමින් වහන්සේටත්, එවාගේම මේ උතුම් සදහම් ගඟුල දියත් කරන්න විශාල උපකාරීත්වයක් කරසන අපේ රවි කොංගලගේ මෙත්තුමාට, ඒ වගේම මේ වැඩසටහන මෙහෙවර තුලානි මහත්මියටත්, ඒ වගේම මේකට තාක්ෂණික දායකත්වය සපයන මුල ඉඳලා ඒ පුතුහැර පවුලේ හැම දිනාටම, ඒ වගේම මේ කටයුත්තට සම්බන්ධ වෙච්ච මගේ සහෝදර සාමින් වහන්සේලාටත්, ඒ වගේම මෙහෙණින් වහන්සේලාටත්, පින්වත් දායක දායිකා හැමෝම දිනාටම මේ ව්‍යාකූල සමාජ ආර්ථික තත්ත්වයන් ඔස්සේ එයින් කම්පාවට පත් නොවී දහමමයි පිහිට පිරිසරණ මෙයටමයි යොමු වෙත්තේ යුත්තේ කියන අදහසින් යුක්තව යොමු වෙලා සිටින සෑම සියලු දෙනාට යහපත වේවා, මුළු මහත් සමාජයම සුවපත් වේවා, දහමින් සැනසෙන්නට මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් හේතු උපකාර වේවා කියලා මෙත් සිතින් මේ කටයුත්ත අදට හමාර කරමු. සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි සම්මාන්ස වන්දනගම සම්මාන්ස.
තෙරුවන් සරණයි සාමිනාන්සේට.
සවිසේ සරණයි. තෙරුවන් සරණයි පිංචිදු වේවා.